සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සෝභන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තම්බ්‍රූමි මහා පුරිසෝති සෝධ සිම්බනි මච්ඡගාතිති
ධර්ම ශ්‍රවණා බිලාසි සදා බුද්ධ සම්පන්න පිංගතුනි අද දවසේදී මම ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද තෙවලා දහම් අතරින් අංගුත්තර නිකායේ චක්ක නිපාතේන මජ්ජි සූත්‍රයයි. ඒ මජ්ජි සූත්‍රයෙන් සඳහන් වෙන්නේ නිවන් දකින්න මාවතු මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකක්ද කියන එක ගැනයි. සෝභන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තම් භූමි මහා පුරිසෝති සෝද සිබ්බනි මච්ඡගා යමෙක් අන්ත දෙක දැකලා මැද නොතැවරෙයිනම් තෘෂ්ණාව ඉක්මව ඔහු මහා පුරුෂයායි කියලා කියනවා. මා විසින් මාතෘකා කළ ගාථාවේ තේරුම ඒ විදිහට වෙනවා. මේ මජ්ජි සූත්‍රය දේශනා කරන්නට යෙදුනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයේ වැඩ වසන කාලේ භික්ෂුන් වහන්සේලා අතර ඇතිවෙච්ච ධර්ම සාකච්ඡාවක් මුල් කරගෙනයි. ඒ ධර්ම සාකච්ඡාවේ එක්තරා ස්වාමින් වහන්සේ නමක් අහනවානි ස්වාමින් වහන්සේලාගෙන් එවත්නි උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති මේ අන්ත දෙක දැකලා මැද තැවරෙන්නේ නැතිව තෘෂ්ණාව ඉක්මවපු කෙනා මහා පුරුෂයා කියලා කියනවා. එහි පළවෙනි අන්තේ මොකක්ද, දෙවෙනි අන්තේ මොකක්ද, මැද මොකක්ද කියලා, තෘෂ්ණාව නැත්නම් සිබ්බනේ මොකක්ද කියලා. මෙන්න මෙහෙම අහනකොට එතන සිටින එක්තරා භික්ෂුන් වහන්සේ නමක් කියනවා, එවැනි ස්පර්ශයේ කන්තයක්, ස්පර්ශ සමුදේ කන්තයක්, ස්පර්ශ නිරෝධේ මෙදයි කියලා. තව ස්වාමින් වහන්සේ නමක් කියනවා, නාමයේ කන්තයක්, රූපයේ කන්තයක්, විඥානයේ මෙදයි කියලා. තව ස්වාමින් වහන්සේ නමක් කියනවා, ආධ්‍යාත්මික ආයතන එක්කන්තයක්, බාහිර ආයතන එක්කන්තයක්, විඥානයේ මෙදයි. තව ස්වාමීන් වහන්සේ නමක් වෙන්නනවා, අතීතයේ එක්කන්තයක්, අනාගතයේ දෙවෙනි අන්තයයි, වර්තමානයේ මෙදයි. තව ස්වාමීන් වහන්සේ නමක් වෙන්නනවා, සැප වේදනාව එක්කන්තයක්, දුක් වේදනාව එක්කන්තයක්, උපේක්ඛා වේදනාව මෙදයි. මෙන්න මේ වගේ කරුණු 6කින්, කරුණු රාශියකින් මධ්‍යම ප්‍රතිපදාව ගැන සඳහන් කරනවා පෙන්නනවා. පින්වතුනි, නිවන් දකින්නට බලාපොරොත්තු වෙන අපිත් අද මධ්‍යම ප්‍රතිපදාව වඩනවා. අපි වඩන මේ මධ්‍යම ප්‍රතිපදාව කොතෙක් දුරට හරිද නිවැරදි මාවතකද අපි යන්නේ කියන එක දැනගන්නට නම් අපි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය දැනගන්නට ඕනේ, දැකගන්නට ඕනේ. අපි කොච්චර උත්සාහ කෙරුවත් කොච්චර වීරිය කෙරුවත් කොච්චර සිහියක් නුවණක් යෙදුවත් ඒ යොදන සිහිය යොදන උත්සාහය යොදන වීරිය මධ්‍යම ප්‍රතිපදාව නොවුනොත් පින්වතුනි අපි දුකෙන් මිදෙන්නේ නැහැ. අපිට දුකෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නනවා. අලුත පැටව දාපු බුරුලේ කිරි පිරුණු එළදෙනකගේ එළදෙනෙක් ළඟට ගිහිල්ලා යම් කිසි කෙනෙක් අඟෙන් කිරි දවනවා නම් මට කිරි ඕනේ මට කිරි ඕනේ කියලා එයාට කිරි ලැබෙනවද කියලා අහනවා. ඒත් ලැබෙන්නේ නැහැ. අඟේ කිරි නැති නිසා මට එපා කියලා කිරි දෙව්වොත් අඟෙන් ඒත් ලැබෙන්නේ නැහැ. ඊට හේතුව එතන කිරි ලැබෙන්න නොසුදුසු නිසා. අලුත පැටවෙක් දාපු බුරුලේ කිරි පිරුණු දෙනක් ළඟට ගිහිල්ලා යම් කිසි කෙනෙක් මට එපා කියලා බුරුලෙන් කිරි දවනවා නම් ඒත් පින්වතුනි එයාට කිරි ලැබෙනවා. ඒකට හේතුව එතන කිරි ලැබෙන්න සුදුසු තැනක් නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් උදේ හවස වුණත් මට නිවන ඕනේ මට නිවන ඕනේ නිවන් දකිත්වා කියන අදහසින් යෙදුනත් ඒ මාවතේ දුක නිවෙන්නේ නැතිනම් ස්කන්ධ නිරෝධයක් ලැබෙන්නේ නැතිනම් එතන නිවන් දකින්න පුළුවන් හේතුව නැහැ. එතන නිවන් දකින්නේ නැහැ. එයා දුකින් මිදෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් මට නිවන එපා කියලා උදේ හවස කිව්වත් එයා ස්කන්ධ නිරෝධය වඩනවා නම් මධ්‍යම ප්‍රතිපදාව වඩනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා නම් එයා නිවන එපා කිව්වත් සසර දුකින් ඈතර වෙනවා කියලා. ඒ හින්දා පින්වතුනි අපි නුවණින් බලන්න ඕනේ අද දවසේදී අපි වඩන මේ මාවත අපි පුරන මේ මාවත ඒකාන්ත කොට සසර දුක ගෙවා දාන මාවතක්ද සසර දුක නිවෙන මාවතක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මේ ධර්මය නිවන් මඟ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් වෙනවා. පූර්ව භාග ප්‍රතිපදාව සහ ලෝකෝත්තර මාර්ගය කියලා. පින්වතුනි පූර්ව භාග ප්‍රතිපදාව හඳුන්වනවා ආදි බ්‍රහ්මචර්යකා කියලා. බ්‍රහ්මචර්යාවට මුල් වෙන ධර්මය ලෝකෝත්තර මාර්ගයේ දර්ශනයක්. උදාහරණයක් වශයෙන් අපි අරගෙන බැලුවොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාවය ගැන බලන්න. මේ ලෝකයේ බෞද්ධ නොවන අයටත් අනිත්‍ය ධර්මතාවයක් පෙනෙනවා. ලෝකේ දුක් බව පෙනෙනවා නේද? ඒ වගේ මම මගේ නොවන දේවල් තියනවා කියලා මේ ශාසනෙ පිටකෙනෙක් වුණත් දැක ගන්න දැනගන්න පුළුවන්. නමුත් මේ විදිහට අනිත්‍ය දැක්කට මේ විදිහට දුක දැක්කට මේ විදිහට අනාත්මය දැක්කට දැනගත්තට ඒ කාටවත් නිවන ලැබෙන්නේ නැහනේ. ඒ වගේ ලෝකෝත්තර මාර්ගයට පූර්ව භාග ප්‍රතිපදාවේදී අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා අනාත්තානුපස්සනා කියලා අනිත්‍යයට අනුව බැලීමෙන් දුකට අනුව බැලීමෙන් අනාත්මයට අනුව බැලීමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම අනුමාන ඥාණයෙන් දැනගන්න දැක ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම සතර සතිපට්ඨානයේදී පූර්ව භාග ප්‍රතිපදාවේ ඥායස අධිගමාය මාර්ගඵල ලබන්නට කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන මෙන්න මේ සතර ස්කන්ධය පූර්ව භාග ප්‍රතිපදාවේදී වෙන වෙනම වැඩෙනවා. ලෝකෝත්තර මාර්ගයේදී මේ කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන සතර ස්කන්ධයම එක්ව එක් අරමුණේ එකට විදර්ශනා වෙනවා. කිසිම කලක කිසිම කෙනෙකුට පූර්ව භාග ප්‍රතිපදාව වඩන්නේ නැතුව පුරන්නේ නැතුව දැනගන්නේ නැතුව ලෝකෝත්තර මාර්ගයේ උපයාස අපයාගෙන වාසය කරනවා කියන ධර්මතාවයක් යෙදෙන්නේ නැහැ ලැබෙන්නේ නැහැ පින්වතුනි. ලෝකෝත්තර මාර්ගය වඩන්නට නම් ලෝකෝත්තර මාර්ගය දකින්නට නම් ඒකාන්තයෙන්ම පූර්ව භාග ප්‍රතිපදාව වූ දැනගත යුතු ස්කන්ධ ධාතු ආයතනයන් දැනගන්නට ඕනේ. ඒ සඳහා මේට පෙර ලබුනෝරු ආරණ්‍ය සේනාසනේ අනුශාසක හිමියන් වහන්සේ පැවැත් වූ දේශනාව පූර්ව භාග ප්‍රතිපදාව ලෝකෝත්තර මාර්ගයේ පැමිණෙන්නට මුල් වෙන ධර්ම කරුණ පෙන්වන ඒ දේශනාව මේ පින්වතුන්ට බෙහෙවින් උපකාර වෙයි කියලා මම හිතනවා. ඒ දේශනාවෙන් අනුමාන ඥානයක් ඇති කරගත් ලෝක යථා ස්වභාවය පිළිබඳ අනුමාන ඥානයක් ඇති කරගත් අනුමාන දැකීමක් ඇති කරගත් මේ සෑම දිනාටම ලෝකෝත්තර දර්ශනය වඩලා සාංසාරික දුක අවසන් කරලා නිවන අවබෝධ කරගෙන වැඩ සිටීම සඳහා පැමිණීම සඳහා ලෝකෝත්තර මාර්ගයේ වඩන්නේ කොහොමද කියන එක මම මේ පින්වතුන්ට පෙන්වන්නම්. පින්වතුනි අද දවසේදී අපි බොහෝම දෙනෙක් දන්නවා බොහෝම දෙනෙක් දකින කරුණක් නම් මේ සෑම තැනකම භාවනා දෙනවා භාවනා කරනවා. නමුත් භාවනා මධ්‍යස්ථාන 10කට ගියාම මාර්ග 10ක් හැම කෙනෙක්ම කියනවා අපිත් වඩන්නේ නිවන් මඟ අපිත් පුරන්නේ නිවන් මඟ කියලා. පින්වතුන් මේ ශාසනයේ න්‍යායම් බොහෝ තියෙන්න පුළුවන් න්‍යායම් 1000ක් තියෙන්න පුළුවන් නොඑක ආකාරයෙන් න්‍යායන් තියෙන්න පුළුවන්. ඒත් පින්වතුනි මේ ශාසනයේ මාර්ග 1000ක් නැහැ මාර්ග බොහෝ නැහැ. ඒකායන වයම් භික්කවේ මග්ගෝ මහණෙනි මේ එකම මගයි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ එකම මග වූ නිවන් මග ලෝකෝත්තර මග ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද කියනක අපි දැනගන්න ඕනේ. පින්වතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයට තව නමක් තමයි මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම කියලා කියන්නේ මැද කියලා කියන එකයි. මැද කියනකොට එතන තියෙන පින්වතුනි අන්ත දෙකක් අපි නුවණින් ටිකක් බලමු. මේ අන්ත දෙක මොකක්ද මැද මොකක්ද කියලා. එයින් මේ මජ්ජි සූත්‍රයේ පෙන්වන ආකාරයේ එක් අන්තයක් අපි අරගෙන බලමු. ඒකේ පෙන්වනවා අතීතං ඒකෝ අන්තෝ අනාගතං ද්විතීයෝ අන්තෝ පච්චුප්පන්නේ මජ්ජි කියලා. අතීතේ කන්තයක් අනාගතයේ දෙවෙනි අන්තයයි වර්තමානයේ මැදයි කියලා ඒ සූත්‍රයේ පෙන්නනවා. පින්වත්තුනි අපි යම්කිසි කෙනෙක් අතීතය ගැන හිත හිතා ඉන්නවා නම් අතීතයේ අප විසින් කළ කී දේවල් හිතින් තලුමරමරා ඉන්නවා නම් පින්වත්තුනි කල්ලි අපි එක්තරා අන්තයක ඉන්නවා. එතකොටත් අපි මේ මැද නෑ නිවන් මාවතේ නෑ. අපි මනෝමය ලෝකයක් උපදවාගෙන මනෝමයෙන් කරන්න ඕනේ දේවල් අනාගතය ගැන සැලසුම් කරමින් අපි නිතරම ඉන්නවා නම් පින්වතුනි එතකොට අපි දෙවනි අන්තයේ ඉන්නවා අනාගත අන්තයේ. එතකොටත් අපි මේ වර්තමානයේ නෑ. නමුත් පින්වතුනි මෙහිලා වටිනා ධර්ම කරුණක් තියෙනවා අපිට දැනගන්න. යම් කිසි කෙනෙක් අතීතයේ සිහි නොකල පමණින් අනාගතයේ හිතින් සිහි නොකල පමණින් වර්තමානයේ හිටිය කියලා මැදිම වෙන්නේ නෑ. පුංචි දරුවෙක් ගැන බලන්න කුඩා දරුවෙක් ගැන බලන්න කුඩා දරුවට සිහි කරන්න ඒ තරම් අතීතයක් නැහැනේ. කුඩා දරුවට මනෝමය මවා ගන්න මාලිකා නැහැනේ. කුඩා දරුව වර්තමානයක් තුල ඉන්න පින්වතුනි. නමුත් එයා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන කෙනෙක් කියලා අපිට කියන්න පුළුවන්ද? එහෙම පුළුවන් කමක් නැහැ. පින්වතුනි එහෙනම් අතීතයේ සිහි නොකල පමණකින් අනාගතයේ සිහි නොකල පමණකින් වර්තමානයේ තුල ඉඳීම තුලින් අපිට මධ්‍යම ප්‍රතිපදාව ඇති වෙන්නේ නැහැ. අපි එක නුවණින් ටිකක් බලමු. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ඒ ලෝකෝත්තර මග අපි වඩනවා නම් අපි ලෝකෝත්තර මග පුරනවා නම් අපි නියම විදිහට මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නවා නම් රාග දේශ මෝහ කියන මේ අකුසල ධර්මයේ එකක්වත් අපි තුල තියෙන්නට පුළුවන් කමක් නැහැ වැඩෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි බලමු හොඳට මෙන්න මේ දහම් කරුණ ටිකක්. අපි අතීතයේ හිතන්නේ නැහැ අනාගතය සිහි කරන්නේ නැහැ වර්තමානයේ අපි කිසිවක් නොහිත අපි ගමනක් යනවා කියලා හිතමු. අපි යනකොට යන බව දන්නවා අපි යනවා යනවා කියලා හිතනවා. පින්වතුනි දැන් බලන්න හොඳට මෙතන තියෙනවද මධ්‍යම ප්‍රතිපදාව කියලා මෙතන තියෙනවද නිවන් මඟ කියලා හොඳට හිතන්න. අපි අතීතයේ හිතුවේ නැතුවට අනාගතයේ සිහි කළේ නැතුවට වර්තමානයේ යනවා යනවා කියලා හිතනවා නම් පින්වතුනි මේ කායික කයේ සෙලවීම් ක්‍රියාව යනවයි කියලා හඳුන්වන්න අපි ඉගෙන ගත්තේ කවද්ද? අපි ඉගෙන ගත්තේ අතීතයේ. පින්වතුනි එහෙනම් දැන් අපි මේ වර්තමානයේ ඉන්නවා කියලත් කරන්නේ අතීත දැනුම පරිහරණය කරන එක නේද? අපි කනවා වෙන්න පුළුවන් බොනවා වෙන්න පුළුවන් ඇවිදිනවා නිදා ගන්නවා දැනෙනවා වෙන්න පුළුවන්. අපි අතීතය ගැන සිහි නොකර අනාගතය ගැන හිතන්නේ නැතුව වර්තමානයේ ඒ දේවල් තුල අපි කනවා කනවා බොනවා බොනවා යනවා එනවා කියලා හිතනවා නම් පින්වතුනි ඒ තුලත් හොඳට බලන්න අපි කනවා කියලා හිතන්න බොනවා කියලා හිතන්න අපි ඉගෙනගත්තේ අතීතේනේ එහෙනම් මේ වර්තමානයේ කියලා අපි හිතන තැනත් අපි පරිහරණය කරන්නේ අතීත සංඥාවක්ම නේද කියන එක අපිට නුවණින් බැලුවොත් තේරුම් ගන්න පුළුවන් වෙනවා එහෙම බලනවා නම් පින්වතුනි අපිට වර්තමානයේ නෙමෙයි අපි වර්තමානයේ කියන තැනත් ඉන්නේ අතීතේකමයි අපි මෙහෙම හිතමු යම් කිසි වෙලාවක අපේ ඇහැට ඉදිරියෙන් තියෙන මිරිඟුව හම්බ වෙනකොට අපිට ජලය වගේ පේනවා. අපි අතීතය ගැන හිතන්නෙත් නෑ අනාගතය ගැන හිතන්නෙත් නෑ ජලය තියෙනවා කියලා ජලය දිහා බලාගෙන හිටියොත් අපිට මොකද වෙන්නේ? පින්වතුනි අතීතය ගැන නොහිතුවට අනාගතය ගැන නොහිතුවට වර්තමානයේ රැවටිච්ච බවක අපි ඉන්නවානේ. ඒ වගේම මේ ආධ්‍යාත්මික ඇහැට බාහිර රූප හම්බ වෙනකොට අපි ඒ රූපාරම්භය සිහි යොමු කරගෙන ඉන්නවා හිත යොමු කරගෙන ඉන්නවා අතීතය අනාගතය දෙක හිතන්නේ නැහැ වර්තමානයේ ඉන්නවා නමුත් පස්දිය ගිනිසුලන් හතරෙන් හැදුණු දේ පටිවියාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයෙන් හැදුණු දේ සතර මහා ධාතුයි කියන එක නොදන්න බවම මේකේ තියෙන මෝහසහගත බවයි අපි ඒ බව දන්නේ නැහැ ඒ බව නොදන්න අපි කොච්චර නිහඬ බවකින් කොච්චර සිහියකින් හිටියත් පින්වතුනි අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්නේ නැහැ මධ්‍යම ප්‍රතිපදාව ඇති වෙන්නේ නැහැ. තව බොහෝ දෙනෙක් අපි හිතාගෙන ඉන්නවා අතීතේ හිතන්නෙත් නැතුව අනාගතේ හිතන්නෙත් නැතුව වර්තමානින් නොහිත ඉන්න පුරුදු වෙනවා. ඒකට හේතුවක් හැටියට බොහෝ දෙනෙක් පෙන්වන කරුණ චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා චේතනාව කර්මයයි කියලා. ඒ නිසා නොහිත ඉන්න බොහෝ දෙනෙක් උත්සාහ දරනවා. චේතනාව කර්මය නම් අපි නොහිත ඉන්න හුරු වුණාම අපිට කර්ම රැස් වෙන්නේ නැහැ කියලා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මහණෙනි චේතනාව කර්මයයි ඒ නිසා නොහිත ඉන්න කියලා කොතනකවත් පෙන්නලා නැහැ. පින්වතුනි අපි නොහිත හින්නකොට නොහිත ඉන්න බව කරන්නේ හිතලා එතන තියෙනවා පුද්ගල භාවයේ එතන තියෙනවා මෝහසහගත බව ඒක අපිට අප්‍රකටයි ඒක අපිට තේරෙන්නේ නැහැ වැටහෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ චේතනාහම් වික්කවේ කම්මං වදාමි මහණෙනි මම චේතනාව කර්මයයි කියලා කියනවා. ඒ නිසා නොහිත ඉන්නේ කියලා පෙන්නලා නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඒ චේතනාවට නැත්නම් ඒ කර්මයන්ට හේතුවක් තියෙනවා. මේ හේතුව නැති කරන්න හේතුව නැති කරනකොට කර්මක්ෂය වෙනවයි කියලා. එහෙනම් අපි මේ ධර්මතාවයේ ටිකක් නුවණින් බලමු. අතීතයේ අන්තය අතහැරලා අනාගතයේ අන්තය අතහැරලා වර්තමානයේක අපි නියම විදිහට ඉන්නේ කොහොමද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ උපදින්නේ කොහොමද? නිවන් දකින්න ආකාරයක මධ්‍යම ප්‍රතිපදාව පුරන්නේ අපි කොහොමද කියලා අපි පොඩ්ඩක් නුවණින් බලමු. අපි හරියට මේ ධර්මයේ මේ ධර්මතාවයේ ඉගෙන ගත්තනම් පින්වතුනි මෙන්න මේ කරුණෙන් අපිට පුළුවන් වෙනවා ඒකාන්තයෙන් සසර දුකින් එතර වෙන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනාව බොහොම ගැඹුරුයි. අර්ථ ධම්ම නිරුක්ති පටිභාන කියන ගැඹුරු ධර්මතා හතරකින් යුක්තයි බුද්ධ දේශනාව. එබඳු ගැඹුරු ධර්මතාවකින් යුක්ත වූ බුද්ධ දේශනාව සංකල්පමය චින්තනයකින් අරගෙන තීරණය කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා අපි අද දවසේදී අද නුවණින් බලමු මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ සඳහන් වෙන ආකාරයට අපිත් මධ්‍යම ප්‍රතිපදාව වඩන්නේ කොහොමද කියන එක. එතන පින්නා සෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්ත අනලිප්පති. එතකොට අන්ත දෙක දැකලා මැද තැවරෙන්නේ නැතුව ඉන්නට ඕනේ. අපිට ඇහෙන් කනෙන් දිවෙන් නාසෙන් ශරීරෙන් කියන මේ හිතෙන් කියන ආයතන හය ගත්තාම පින්වතුනි අපි අතීතයේ අනාගතයේ සිහි නොකලට ඒ අන්ත දෙකට නොගියට ඇහෙන් දකින්නදී අපි තැවරෙනවනේ. ඇහෙන් දකින්නදී තණ්හාව හෝ අකමැත්ත හෝ මෝහය හෝ ඒ තුල තියෙනවා. කනෙන් අහන රූපය ගැන අපි කැමැත්ත හෝ අකමැත්ත හෝ මෝහසහගත බව හෝ තියෙනවා. නාසයෙන් දැනගන්න ගන්ධ දිවෙන් දැනගන්න රස කයෙන් දැනගන්න ස්පර්ශ හිතෙන් දැනගන්න සිතුවිලි ගැන රාග දේශ මොහ අපි වර්තමානයේක පවත්වනවා. එහෙමනම් අපි බලන්නට ඕනේ කොහොමද නියම විදිහට මේ අන්ත දෙක දුරු කරලා මධ්‍යම ප්‍රතිපදාවක ඉන්නේ කියලා. ඒක ඒ ධර්මතාවය පෙන්වන්න පෙර ඒ දහම් කරුණ විස්තර කරන්න පෙර මම පුංචි උපමාවක් මේ පින්වතුන්ට කියනවා. මේ උපමාවෙන් මේ පින්වතුන් තේරුම් ගන්න ඕනේ, තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. සමහර නුවණැති පුද්ගලයෝ යම් කිසි ගැඹුරු කාරණාවක් තේරුම් ගන්න උපමාවක් කරනකොට උපමාව අනුසාරයෙන් ඒකේ ගැඹීරත්වය තේරුම් ගන්නවා. පින්වතුනි අපි කියමු යකඩ කෑලි දෙකක් අරගෙන එනවා. යකඩ කෑලි දෙකක් ගෙනල්ලා යකඩ කෑලි දෙක වෙන් වෙන්ව තබනවා. මේ එක පැත්තක තියෙන යකඩ කෑල්ලේ ඇතුළත ශබ්දයක් කොහෙවත් තියනවද? නැහැනේ. දෙවෙනි යකඩ කෑල්ල ඇතුළේ ශබ්දයක් තියනවද? එහෙමත් නැහැ. එහෙනම් මේ යකඩ කෑලි දෙක වටේ අවකාශය තුල ධාතුව තුල කොහෙවත් ශබ්දයක් තියනවද? එහෙමත් නැහැ. හොඳට බලන්න, මේ කිසිම තැනක ශබ්දයක් තිබුණේ නැහැනේ. මේ යකඩ කෑලි දෙක එකට ගැටීම නිසා මොන ශබ්දයක් ඇති වෙනවා? ගැටීම නිසාම ශබ්දයක් ඇති වුණා. ඔන්න ගැටීම නැති වෙනකොටම මේ ශබ්දේ නැති වෙනවා. මේ එකම යකඩ කෑල්ලක් ඇතුළටවත් අර ශබ්දය ආපහු ගියා නෙමේ, ගැටීම නැති වෙනකොටම නැති වෙනවා. මේ ආරම්භය අපි හොඳට නුවණින් බැලුවොත් මේ ශබ්දය කියන එක තියෙන එකක් නෙමෙයි, නැති එකකුත් නෙමෙයි. ඒ මොකද මේ හේතු ගැටෙනකොට ශබ්දය හටගන්න නිසා නෑ කියන්න බෑ. හේතු නැති වෙනකොට සද්දේ නැති වෙනවා, නැති වෙන නිසා තියනවා කියලා කියන්න බෑ. පින්වතුන් හේතු ගැටීම නිසා හටගන්නවයි කියලා දකින ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා පෙර තිබිලාව අතීතයේ තිබුණයි කියන අන්තයේ දුර වෙනවා. එයාට අතීතයේ තිබුණයි කියන අන්තයේ අතහැරෙනවා. මොකද මේ හේතු නිසා හටගත්තයි කියලා දකින නිසා. හේතු නැති වෙනකොට නැති වෙනවයි කියන එක දකින නිසා එයා අනාගතයට යනවයි කියන එක දුර වෙනවා. හොඳට බලන්න පින්වතුනි, මෙන්න මෙතන එයා හේතු ගැටීම නිසා හටගෙන හේතු නිරෝධෙන් නිරෝධ වෙන ධර්මතාවයක්, දර්ශනයක් වර්තමානයේ දැක්කා. දකින එකම දර්ශනයට, දකින එකම දර්ශනය තුලින් එයාට අතීතයේ අන්තයත් කැපුණා, අනාගතයේ අන්තයත් කැපුණා. ඒ අන්ත දෙකත් අතහැරිලා වර්තමානය තුලත් ඇත්තක් දැක්කා. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. හේතු ගැටීම නිසා හටගන්න යමක් තියෙනවා නම් හේතු නැති වෙනකොට ඒ හැම දෙයක්ම නැති වෙනවා කියලා. මෙන්න මේ වගේ අතීතය අතහරින්න, අනාගතය අතහරින්න වර්තමානය තුල මුලා සහිත බවකින් පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වර්තමානය තුල දර්ශනාත්මක ගැඹුරු චින්තනයකින් යුක්තව කටයුතු කරනවා නම්, ඇත්ත ඇතිහැටිය දකිනවා නම්, මෙන්න මේ වර්තමානය තුල ඇත්ත දකින කෙනාම මේ අන්ත දෙක දුරු කරනවා කියලා. හේතු ගැටීම නිසා මේ ධර්මය හටගන්නවයි කියන දකින කෙනාට අතීතය අන්තය කැපෙනවා. හේතු නැති වෙනකොට මේ ධර්මය නිරෝධ වෙනවයි කියලා දකින කෙනාට අනාගතයේ තියෙනවා, අනාගතයට යනවයි කියන අන්තය දුරු වෙනවා. මේ ඇතිවීම නැතිවීම දෙක දකින්න කෙනා ඇත සහ නැත කියන අන්තය ගන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇත කියන අන්තය ගන්න බෑ හේතු නැති වෙනකොට නැති වෙන නිසා. නැහැ කියන අන්තය ගන්න බෑ හේතු ගැටෙනකොට හට ගන්න නිසා. ඒ නිසා මේ ලෝකයේ හැම කෙනෙක්ම පින්වතුනේ මේ ඇත සහ නැත කියන අන්ත දෙක ඇසුරු කරන අය. ඕනෑම දෙයක් අපි කියමු සත්වයක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, ආත්මයක් තියෙනවා කියලා අපි ඇති බවක සාහස්‍ර දෘෂ්ටියක ඉන්නවා. යමක් තියෙනවා, කෙනෙක් ඉන්නවා කියන ආත්ම දෘෂ්ටියක ඉන්නවා. එහෙම නැතිනම් අපි මේ ධර්මයන් බලන්න ගිහිල්ලා සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ, ආත්මයක් නැහැ කියලා නැහැ කියන අන්තය ගන්නවා. ඕනෑම දෙයක් පින්වතුනි ලෝකේ ඉන්න අපිට යමක් තියෙනවා කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් යමක් නැති වෙලා කැඩිලා බිඳලා විනාශ වෙලා නැති වෙලා යනවා කියලා කියන්න පුළුවන්. යමක් තියෙනවා කියලා කියනවා නම් බුදුදහම හැටියට ඒකත් එක්තරා අන්තයක්, සාස්වතන්තය. යමක් නැහැ කියලා කියනවා නම් බුදු දේශනාවේ හැටියට ඒකත් එක්තරා අන්තයක්, උච්ඡේදවාදය. එතකොට මේ අන්ත දෙක යම්කිසි කෙනෙක් ඇසුරු කරනවා නම් එතන මධ්‍යම ප්‍රතිපදාව ලැබෙන්නේ නැහැ කියන එක කච්ඡායන ගොත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතේතේ උභවන්තේ අනුපගම්ම මජ්ජිමා ප්‍රතිපදා කියලා කච්ඡායන. මේ අන්ත ඇත සහ නැත කියන අන්ත දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාවෙන් තථාගතයන් වහන්සේ ලෞතරා බුද්ධත්වයට පත්ුණේ කියන එක පින්වතුනි හොඳට මේ සෑම දිනම නුවණින් හිතන්න. අද දවසේදී අපි භාවනා කරනවා නිවන් දකින්න. අපි පුරනවා ධම්මග සසර දුකෙන් එතර වෙන්න ඒ පුරණ අපි බොහෝ සෙයින්ම මේ කය නොඒකාකාරයේ කොටස් කොටස් වලට බෙදලා අන්තිමට මම නෑ කියලා අවසන් වෙනවා. එහෙම නැතිනම් සාමාන්‍ය ලෝකයේ සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් මම ඉන්නවා සත්ත්ව පුද්ගලෙක් ඉන්නවා කියලා අසුරු කරනවා. නමුත් මේ ස්කන්ධයන්ගේ හට ගැනීම දකිනා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මම නැහැ කියලා කියන්නේ නැහැ. මොකද මේ ස්කන්ධයන්ගේ හට ගැනීම දකින නිසා. මේ ස්කන්ධයන්ගේ නිරෝධය දකින ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මම ඉන්නවා කියලා කියන්නේ නැහැ. මෙන්න මේ වගේ ගැඹුරු දර්ශනයක් තියනවා ලෝකේ අවබෝධ කරගන්න. මෙන්න මේ දර්ශනය අවබෝධ කරගන්න ඕනේ. මම අර ඉස්සෙල්ල යකඩ කැලේ දෙක උපමාවෙන් මේ පින්වතුන්ට පෙන්වුවේ ඒ යකඩ කෑලි දෙක ගැටීම නිසා හටගන්න සද්දය යකඩ කෑලි දෙක නැති වෙනකොටම නැති වෙනවා. ඒ වගේ පින්වතුනි ඇහැ නිසා රූපය නිසා චක්කු විඥානය උපදිනවා. චක්කු තුන් දෙනාගේ එකතුව චක්කු සම්පස්සයයි. චක්කු සම්පස්සය නිසා අපි තුල චක්කු සම්පස්සජා වේදනා රූප සංඥා රූප සංචේතනා කියන සිතුවිලි පහළ වෙනවා. මේ අසත් රූපය චක්කු විඥානත් කියන තුන් දෙනාගේ නිරෝධයෙන් මේ චක්කු සම්පස්සය නිරෝධ වෙනවා. චක්කු සම්පස්සයගේ නිරෝධයෙන් වේදනා සංඥා කල්පනාව නිරුද්ධ වෙනවා. මේ ස්පර්ශ නිරෝධය අපි නොදන්නකොට ස්පර්ශය නිසා හටගන්න මේ ධර්මයන් නොදන්නා අපි ලෝකයේ ඇතයි කියන දෘෂ්ටියක් ගන්නවා. ඒ වගේම එහෙම නැතිනම් මේ ස්පර්ශයන්ගේ නිරෝධය අපි නොදන්න නිසා ලෝකයේ ඇතයි කියන අදහසක් ඇති කරගන්නවා. අපි ජීවිතයේ හැමදාම හැම විදිහකටම බලන්න හුරු වෙලා තින්නේ එකම එක විදිහකට. අපි දන්න මේ සංකල්පමේ චින්තනයෙන් විතරයි අපි යමක් හිතන්නේ. පින්වතුනි මේ උපමාව දිහා හොඳට නුවණින් බලන්න. යකඩ කෑලි දෙක ගැටෙනකොට සද්දය හටගත්තා. ඒ සද්දේ පෙර තිබිලා හටගත් එකක් නෙවෙයිනේ. ඒ වගේම යකඩ කෑලි දෙක ගැටෙනකොට ගැටීම නැති වෙනකොටම නැති වුණා. ඒක කොහාටවත් ගියේ නැහනේ. ඒ නිසා ඇහැ නිසා රූපය නිසා චක්කු විඥානය නිසා යමක් අපි දැක්කනම් ඇහත් රූපය චක්කු විඥානයත් කියන තුන් දෙනාගේ නැතිවීමෙන්ම ඒ තුන නැති වෙනවා. ඇහත් රූපයත් ගැටීම නිසා අපි මේ දේවල් දකින නිසා දැකීමක් නැහැ කියන්න අපිට බෑ. ඇහත් රූපය චක්කු විඥානත් කියන තුන් දෙනාගේ නිරෝධය නිරෝධ වෙන නිසා දකින්න දේ තියනවා කියලා හිතන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒ වගේම කනත් ශබ්දයත් නිසා සෝත විඥානය උපදිනවා. ඒ තුන් දෙනාගේ එකතුව ස්පර්ශයයි සෝත සම්පස්සයයි. සෝත සම්පස්සය නිසා වේදනා සෝත සම්පස්සජා වේදනා සද්ද සංඥා සද්ද සංචේතනා අපි තුල පහළ වෙනවා. සෝත සම්පස්සයාගේ නිරෝධයෙන් ඒ වේදනා සංඥා චේතනාව නිරුද්ධ වෙනවා. මේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දෙක නොදන්නා අපි එක්ක සද්දයක් තියෙනවා කියලා අපි රැවටෙනවා. අපි හිතනවා, අපි කතා කරනවා. එක්ක සද්දේ නැති වුණා කියලා හිතනවා, නැති වුණා කියලා කතා කරනවා. විමුතුන් සද්දයක් නැහැ කියලා අපිට කියන්න බෑ. ආයත හේතු ගැටෙනකොට සද්දය හටගන්න නිසා. සද්දේ තියෙනවා කියලා කියන්න බෑ හේතු නිරෝධ වෙනකොට නිරෝධ වෙන නිසා. ඒ වගේ අපිට මේ ආයතන 12 කෙරෙහිම නාසයත් ගන්ධයත් ගැටීම නිසා ගාන විඥානය ඇති වෙනවා. ඒ තුන් දෙනාගේ එකතුව ස්පර්ශයයි. ස්පර්ශය නිසා වේදනා සංඥා කල්පනාව පහළ වෙනවා. ගාන සම්පස්සයාගේ නිරෝධයෙන් මේ වේදනා සංඥා කල්පනාව නිරුද්ධ වෙනවා. මේ බව නොදන්න නිසා අපි ඒ ඇති වෙන ගන්ධයේ ඇති බවක් හෝ නැති බවක් ගැන කතා කරනවා. නමුත් හරියටම අපිට ගාන ස්පර්ශය යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන් නම් අපිට තේරෙනවා ගන්ධය කියන එක හේතු ගැටීම් නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන දෙයක්. එහෙම දැක්කනම් අපි මේ ගන්ධ රූපය ආරම්භය ආසාවෙන් කැමැත්තෙන් අල්ලගන්නේ හෝ අකමැත්තෙන් ද්වේෂ සාගතව ඉවත් වෙන්නේ හෝ නැහැ. ඒ වගේම දිවට රසයක් ගැටෙනකොට, කයට ස්පර්ශයක් ගැටෙනකොට, හිතට සිතුවිලි ගැටෙනකොට ඒ ගැටීම නිසා ඒ අරමුණු අපි දැනගන්නවා. ගැටීම නැති වෙනකොට මේ අරමුණු නැති වෙනවා. මේ ස්පර්ශය නිසා හටගෙන ස්පර්ශ නිරෝධයෙන් මේ ස්කන්ධය නිරෝධ වෙන බව නොදන්නා විද්‍යාව නිසා, මෝහය නිසා අපි මේවා කැමැත්තෙන් ඇලෙනවා, එක්ක අකමැත්තෙන් ගැටෙනවා. කැමැත්ත සහ අකමැත්ත කියන කාරණා දෙකම අපිට ඇති වෙන්න උනේ. කැමැත්තෙන් ඇලෙන්න හෝ අකමැත්තෙන් ගැටෙන්න හෝ අපිට උනේ අපි මේ ආයතනයන්ගේ ස්පර්ශ නිරෝධය නොදන්න නිසායි. ඒ නිසා පින්වතුනි, අපි හරියට නුවණින් බැලුවා නම් අතීතයේ කියන එක්කාන්තය දුරු කරන්න, අනාගතයේ කියන එක්කාන්තය දුරු කරන්න අපිට අමුතුවෙන් වෙහෙසක් ගන්න ඕනේ නැහැ. වර්තමානයේ හරියට ඇත්ත ඇති හැටිය දකිනකොට යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං හේතුප්‍රත්‍යයෙන් හටගන්න යම් කිසි දෙයක් වේද හැම දෙයක්ම නිරෝධයි කියන ධර්මතාවය දකිනකොට ඒ දැකීම නිසාම අපිට මේ අන්ත දෙක කැපෙනවා. පින්වතුනි, මධ්‍යම ප්‍රතිපදාව කියලා බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළා නම් එක තැනකින් මධ්‍යම ප්‍රතිපදාව උපන්න කෙනා අනිත් සියලුම තැන්වල තියෙන මධ්‍යම ප්‍රතිපදාවට ඇතුළත් වෙන්නට ඕනේ. උදාහරණයක් හැටියට මම පෙන්නනවා නම් මේ මජ්ජි සූත්‍රයේ පෙන්නනවා ස්පර්ශ එක්කන්තයක්, ස්පර්ශ සමුදය එක්කන්තයක්, ස්පර්ශ නිරෝධය මජ්ජි කියලා. නාමයේ එක්කන්තයක්, රූපයේ එක්කන්තයක්, විඥානයේ මජ්ජි කියලා. ආධ්‍යාත්මික එක්කන්තයක්, බාහිර ආයතන එක්කන්තයක්, විඥානයේ මජ්ජි කියලා. සැප වේදනාව එක්කන්තයක්, දුක් වේදනාව එක්කන්තයක්, උපේක්ඛා වේදනාව මජ්ජි කියලා. අපි යම් කිසි වෙලාවකදී අතීතයේ එක්කන්තයක්, අනාගතයේ එක්කන්තයක්, වර්තමානයේ මැදයි කියලා මධ්‍යම ප්‍රතිපදාවට පැමුණුනොත් අපිට පුළුවන් වෙන්න ඕනේ අර ඉස්සෙල්ලා අන්ත කියලා අයින් කරපු එකම එක අන්තයකටවත් හසු නොවි අපේ මනස හරියටම මධ්‍යම ප්‍රතිපදාවෙම තියෙන්න ඕනේ. අපි අතීතයටත් නැතුව අනාගතයටත් නැතුව වර්තමානයේ මැද වුණා නම් එකල්ලිම අපිට ඒ දර්ශනයම අපිට තියෙන්න ඕනේ. රූපයේ එක්කන්තයක්, නාමයේ එක්කන්තයක්, විඥාන මජ්ජ කියපු තැන පිහිටලා තියෙන්නත් ඕනේ. ස්පර්ශයේ එක්කන්තයක්, ස්පර්ශ සමුදයේ එක්කන්තයක්, ස්පර්ශ නිරෝධයේ මජ්ජ කියපු තැනත් අපේ මනස පිහිටලා තියෙන්න ඕනේ. මේ වගේ අපි පුරණ ප්‍රතිපදාව, එහෙම නැතිනම් සැප වේදනාව එක්කන්තයක්, දුක් වේදනාව එක්කන්තයක්, උපේක්ඛා වේදනාව මජ්ජේ කියන තැන පිහිටලා තියෙන්නත් ඕනේ. මේ වගේ අපි පුරණ ප්‍රතිපදාව නියම විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් මධ්‍යම ප්‍රතිපදාව නම් අපි එක තැනකින් මධ්‍යම ප්‍රතිපදාවට පැමුණුනොත් පින්වතුනි, මේ ලෝකයේ කොතරම් හෝ අන්ත තියෙද සියලු මන්තයන් අතහැරලා අපේ මනස මධ්‍යම ප්‍රතිපදාවෙම වෙන්න ඕනේ. අපි මේ මධ්‍යම ප්‍රතිපදාව තේරුම් ගැනීම පිණිස පවතින තව එක් ධර්ම කාරණාවක් අපි විස්තර කරලා බලමු. මේ සූත්‍රයේම පෙන්නනවා පවතිනවා සැප වේදනාව එක්කන්තයක්, දුක් වේදනාව එක්කන්තයක්, උපේක්ඛා වේදනාව මජ්ජ කියලා. මෙන්න මේ සම්බන්ධයෙන් නුවණින් බලන්න, සැප වේදනාව එක්කන්තයක්, දුක් වේදනාව එක්කන්තයක්, උපේක්ඛා වේදනාව මජ්ජ. පින්වතුනි, මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය බොහොම ගැඹුරුයි. ධර්මයේ අර්ථය තොයරුම් කර ගැනීම පිණිස ධර්මයේ නුවණින් ගලපලා ගන්න වෙනවා. මේ දේශනාව පෙනුණු මේ සූත්‍රයේ මේ විදිහට තියෙනකොට මේක පෙනුණු පමණකින් අපිට වැටහෙන්නේ, අපිට තේරෙන්නේ සැප වේදනාව යම් තැනක තියෙනකොට ඒක ඒකාන්තයක්, දුක් වේදනාව යම් තැනක තියෙනකොට ඒක ඒකාන්තයක්, උපේක්ඛා වේදනාව මැදයි කියලා. පින්වතුනි, එහෙම වෙන්නේ නැහැ. තිරිසංගත සතෙක් ගැන බලන්න, ඌට උනස් සැප වේදනාව නැතුව, දුක් වේදනාවක් නැතුව, උපේක්ඛා වේදනාව ඌත් පරිහරණය කරන්න පුළුවන්. අපිට උනත් බලන්න, මිනිස්යන්ට උනත් බලන්න, සමහර විට භවනා නොකරන කෙනෙකුට උනත් අවකාශය ආදී තැන් දිහා බලනකොට දැඩි සැපක් එන්නේත් නැහැ, දැඩි දුකක් එන්නේත් නැහැ, උපේක්ෂා සහගත බවක් තියෙනවා. එහෙමනම් පින්වතුනි, ඒ අයත් නිවන් මඟ පුරන, නිවන් මඟ වඩන අයද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට නැතිනම් මේ මැදුම් පිළිවෙතට යම් කිසි කෙනෙක් එක වරක් හරි ආවොත් එයා කවදාවත් ආය අපායට යන්නේ නැහැ, එයා නිවනටම ගහගෙන යනවා කියලා. එහෙනම් පින්වතුනි, ලෝකයේ තුලත් තියෙනවා උපේක්ඛා සහගත බවක්. ඒක නෙමෙයි මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක තේරුම් ගන්න අපිට පුළුවන් වෙනවා මෙතනිනුත්. මොකද සැප වේදනාව එක්කන්තයක්, දුක් වේදනාව එක්කන්තයක්, උපේක්ඛා වේදනාව මජ්ජ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙතනදී සාමාන්‍ය ලෝකයටත් උපේක්ඛා සහගත අරමුණු පහළ වෙනවා නම් ඒක මධ්‍යම ප්‍රතිපදාව වෙන්න පුළුවන් කමක් නැති නිසා. අනිත් එක බලන්න පින්වතුනි, සැප වේදනාව එක්කන්තයක් නම් පින්වතුනි මේ ලෝකේ රහත් වෙලා අපිට ජීවත් වෙන්න බැරි වේ. සැප වේදනාවම එකන්තයක් නම් රහත් තුනත් සැප වේදනාවට හේතු ස්පර්ශය ඇති වෙනකොට සැප වේදනාව උපදිනවනේ. දුක් වේදනාවත් තවාන්තයක් නම් පින්වතුනි දුක් වේදනාවට හේතු ස්පර්ශය නිසා දුක් වේදනාව උපදිනවනේ. එහෙනම් මේ දේශනා පාළියේ දේශනා පිළේ මේ විදිහට තිබුණාට මේකේ අර්ථය අපි තේරුම් ගන්න ඕනේ. සැප වේදනාවේ කන්තයක්, දුක් වේදනාවේ කන්තයක්, උපේක්ඛා වේදනාව මජ්ජ කියන මේ තැන අපි කොහොම තේරුම් කරගන්නේ කොහොමද කියන එක අපි හරියට මෙන්න මේ කරුණ තේරුම් කරගන්න පුළුවන් වුණොත් අපිට වේදනානුපස්සනාව දැකලත් අපිට මධ්‍යම ප්‍රතිපදාව වඩන්න පුළුවන් වෙනවා. පින්වතුනි බලන්න, බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාටත් කූරු කටුකු තියුණු දුක් වේදනාවන් උපන්න ශරීරයට, නමුත් උන්වහන්සේලා අන්තවලට වැටුනේ නැහැ. උන්වහන්සේලා මධ්‍යම ප්‍රතිපදාව පුරලා වඩලා සසරින් එතර වෙච්ච අය. උන්වහන්සේලා ආයන්තයකට වැටෙන්න තියෙන හේතුවක් නැති වෙලා. අපි නුවණින් හිතමු, නුවණින් බලමු මේ ධර්මයේ තියෙන අර්ථය මොකක්ද කියලා. සැප වේදනාව එක්කන්තයක්, දුක් වේදනාව එක්කන්තයක්, උපේක්ඛා වේදනාව මජ්ජ කියන එකේ තේරුම මොකක්ද කියලා අපි ටිකක් හිතමු. සැප වේදනාව එක්කන්තයක් වෙන්නේ පින්වතුනි, සැප වේදනාවට හේතු ස්පර්ශ නිසා අපි තුල සැප වේදනාව උපදිනකොට. අපි මේ සැප වේදනාවේ සැපවත් වෙනවා නම්, සතුටු වෙනවා නම් පින්වතුනි, ඒක අපිට සැප වේදනාවේ කන්තයක් වෙනවා. ඇයි අපි සැපේ සැපවත් වෙනකොට අපිට රාග අනුසය ඇති වෙනවා? දුක් වේදනාවට හේතු ස්පර්ශයෙන් නිසා අපි තුල දුක් වේදනාව පහළ වෙනකොට අපි මේ දුක් වේදනාව මුල් කරගෙන දුක් වෙනවා නම් පින්වතුනි, එකල්ලි අපිට එතන අකමැත්ත ද්වේෂය ඇති වෙනවා, අපි දුකටපත් වෙනවා. අපේ මනස දුක් වේදනාවෙන් අපේ මනස අවසන් වෙනවා නම් අපි දුක් වේදනාවේ අන්තය අරගෙන තියෙනවා. සැප වේදනාවේ සතුටු වෙලා සැපසහගතව අපි අවසන් වෙලා තියෙනවා නම් අපේ මනස ඒකත් අන්තයක් බවට පත් වෙනවා. එහෙනම් සැප වේදනාවේ කාන්තයක් වෙන්නේ සැපේ අනුව මනස පවත්වන එකයි, දුක් වේදනාවේ කාන්තයක් වෙන්නේ දුක් වේදනාව අනුව මනස රැඳී පවතින එකයි. උපේක්ඛාව පින්වතුනි වර්තමානයේ මෝහ සහගත උපේක්ඛාවක් තියෙනවා. නමුත් මේ වර්තමාන මෝහ සහගත උපේක්ඛාවත් වැටෙනවා පින්වතුනි සැප වේදනාවක් හැටියට, දුකක් නැති නිසා එතන සැපක්. ඒකත් පින්වතුනි අපිට පවතින්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මෙන්න මේ සැප වේදනා දුක් වේදනා කියන අන්ත දෙක අපි හැම වෙලෙම ඇසුරු කරනවා. අපි මේ අන්ත දෙකටයි වැටෙන්නේ. අන්ත දෙකට මාරුවෙන් මාරුවට කටයුතු කරන්නේ. අපි කවදාවත් මේ සැප දුක් උපේක්ඛා කියන තුන් වේදනාව නිසා අපිට උපේක්ඛා සහගත ලෝකෝත්තර මගක් අපිට ලැබෙන්නේ නැහැ. අපි හැම වෙලාවෙම මේ සැප වේදනාව එක්කන්තයක් කියපු එකට වැටෙනවා. ලෝකයේ තුල උපේක්ඛා සහගත වේදනාවෙන් සහ සැප වේදනාවෙන්, ඒ වගේම දුක් වේදනාව එක්කන්තයක් කියපු තැනට වැටෙනවා අපි මේ දුක් වේදනාවෙන්. අපිට කවදාවත් පුළුවන් කමක් නැහැ මේ අන්ත දෙක දුරු කරලා මධ්‍යම ප්‍රතිපදාවේ අපේ මනස තියාගන්න. ඒකට හේතුව අපි මේ ධර්මයේ ඉගෙනගෙන නැති නිසා. අපි හරියට භාවනාවක් ඉගෙන ගත්තා නම් අපි නිවන අපි නියම ආකාරයට නිවන් මඟ වඩනවා නම්, අපි නියම ආකාරයට නිවන් මඟ පුරනවා නම්, අපි කරන භාවනාව ඒකාන්තයෙන් මධ්‍යම ප්‍රතිපදාවක්ම නම් අපිට පුළුවන් වෙන්නේ සැප වේදනාව කියන අන්තයට වැටෙන්නේ නැතුව, දුක් වේදනාව කියන අන්තයට වැටෙන්නේ නැතුව, උපේක්ඛා වේදනාව මජ්ජ කියන තැන ඉන්න. උදාහරණයක් වශයෙන් අපි ගනිමු, රහතන් වහන්සේලාට සැප වේදනාවට හේතු රූප ගැටීම නිසා සැප වේදනාව ඇති වෙනවා. උන්වහන්සේලා ඒ සැප වේදනාවේ සැපවත් වෙන්නේ නැහැ. උන්වහන්සේලා දකිනවා සැප වේදනාවට හේතු රූප ස්පර්ශ නිසා මේ සැප වේදනාව හටගත්තා. ඒ සැප වේදනාවට හේතු රූප ස්පර්ශයගේ නැතිවීමෙන් සැප වේදනාව නැති වෙනව නේද, නිරෝධ වෙනව නේද කියලා උන්වහන්සේලාගේ මනස පවතින්නේ නිරෝධේ. මේ සැප වේදනාවේ ඇතිවීමත් සැප වේදනාවේ නැතිවීමත් දැකලා උන්වහන්සේලා සැප සහගත වේදනාවෙන් උපේක්ඛායි. ඊට පස්සේ රහතන් වහන්සේලා දකිනවා දුක් වේදනාවට හේතු ස්පර්ශය ඇති, දුක් වේදනාවට හේතු රූප ගැටීම නිසා දුක් වේදනාව හට ගන්නවා, දුක් වේදනාවට හේතු ස්පර්ශයගේ නැතිවීමෙන් දුක් වේදනාව නැති වෙනවා කියලා. එහෙම දකින උන්වහන්සේලා දුකේ දුක් විඳින්නේ නැහැ. උන්වහන්සේලා මේ හේතු ගැටීම නිසා දුක හටගෙන හේතු නිරෝධෙන් නිරෝධ වෙනවායි කියලා දැකලා දුක් වේදනාවේ ගැටෙන්නේ නැතු උපේක්ඛා සහගත වෙනවා. උපේක්ෂා සහගත වේදනාව ඇතිවීමට හේතු රූපය ගැටීම නිසා උපේක්ඛා සහගත වේදනාව හට ගන්නවා. උපේක්ඛා සහගත වේදනාව ඇතිවීමට හේතු ධර්ම නැතිවීමෙන් උපේක්ඛා සහගත වේදනාව නැතිවීම වැතිවෙන්නේ නැති වෙනවායි කියලා දකින කෙනා උපේක්ඛා වේදනාවේ උපේක්ෂා සහගත වෙනවා. පින්වතුනි, නිවම්මග හරියට වඩනවා නම් අපිට මේ සැප වේදනා, දුක් වේදනා, උපේක්ඛා වේදනා කියන තුන් වේදනාවේ යථා ස්වභාවය නියම විදිහට දැක්කහම අපේ මනස තුල උපේක්ඛා සහගත බවක් ඇති වෙන්න ඕනේ. ඒකයි මෙතෙන්දි කියන්නේ සැප වේදනාව එක්කන්තයක් කියනකොට ලෝකෙ තුල තියෙන උපේක්ඛා සහගත වේදනාව සැප වේදනාවත් කියන මෙන්න මේ වේදනා සැප වේදනාව එක්කන්තයක්, දුක් වේදනාව එක්කන්තයක්. ලෝකයේ හැම කෙනෙක්ම වැටෙන්නේ මෙන්න මේ අන්ත දෙකට, එක්ක සතුටු වෙනවා එක්ක අසතුටු වෙනවා. මේ ලෝකේ ලෝකෝත්තරයි කියන්නේ ලෝකෝත්තර ධමයක් වඩන කෙනා කරන්න ඕනේ සැප වේදනාවට හේතු නිසා හටගන්න වේදනාවෙත් ඒ හේතු නිරෝධ නිරෝධ වෙනවායි කියලා දැකලා උපේක්ෂා සහගත විය යුතුයි. දුක් වේදනාවට හේතු ස්පර්ශ නිසා හටගන්න රූපේ දුක් වේදනාවට හේතු ස්පර්ශ නැතිවීමෙන් දුක් වේදනාව නැති වෙනවායි කියලා දැකලා උපේක්ෂා විය යුතුයි. උපේක්ෂා සහගත වේදනාවට හේතු රූප ස්පර්ශ නිසා උපේක්ෂා සහගත වේදනාව හට ගන්නවා. උපේක්ෂා සහගත වේදනාවට හේතු හේතු ධර්ම නැතිවීමෙන් උපේක්ෂාව නැති වෙනවායි කියලා දැකලා උපේක්ෂා විය යුතුයි. ලෝකෝත්තර මාර්ගයේ ඔබ වඩනවා නම්, ලෝකෝත්තර මාර්ගයේ ඔබ පුරුදු කරනවා නම්, ලෝකෝත්තර මාර්ගයේ හුරු වෙනවා නම් ඔබත් මේ අන්ත දෙක දුරු වෙන්න ඕනේ. ඔබට සැප වේදනාව එක්කන්තයක් වූ අන්තය, දුක් වේදනාව එක්කන්තයක් වූ අන්තයත් ඔබට දුරු වෙන්න ඕනේ. වර්තමානයේ ඇත්තක් දැකීමෙන්, දර්ශනයක් දැකීමෙන්. මොකද්ද මේ හැම වේදනාවක්ම හේතු ගැටීම නිසා හටගෙන හේතු නිරෝධෙන් නිරෝධයි කියලා දකින ඔබ මේ අන්ත දෙකේම ඇලෙන්නේ නැහැ. උපේක්ෂා සහගත වර්තමාන දර්ශනයක් තුල ඉන්නවා. බලන්න, අතීතයේ ඔබට අතහැරුණ, අනාගතයට ඔබ අනාගතයේ ඔබට අතහැරුණ ඒ අන්ත දෙකමයි ඔබට සැප, ඒ දර්ශනයම සිහි කරලා ඒ දර්ශනය බැලීමෙන් සැප වේදනාව කියන අන්තයත් අතහැරුණේ, දුක් වේදනාව කියන අන්තයත් අතහැරුණේ උපේක්ෂාවයි මනස පිහිටියේ. අපි නිවන් මඟ වඩනවා නම්, නිවන් මඟ පුරනවා නම් මෙන්න මේ වගේ දර්ශනයක් අපිට ලැබෙන්නට ඕනේ. දිට්ඨිංචානුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේ සුවිනේයගේ දන් නහි ජාතු ගබ්බසේ යම් පුනරේතීති. එතන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කරණීය මෙත්ත සූත්‍රයේදී සිල්වත් භික්ෂුව දෘෂ්ටියකට නොපෙමින දර්ශනයකින් යුක්ත නම්, සිල්වත් භික්ෂුව දෘෂ්ටියකට නොපෙමින දර්ශනයකින් යුක්ත නම් අන්න එයාට පුළුවන් මේ කාමයන්ගේ තියෙන කෑදරකම හික්මවලා මව් කුසකට නැවත නොයන තත්ත්වයට පත් වෙන කියලා. එයා මව් කුසක නැවත උප්පත්ති වශයෙන් එන්නේ නැහැ. නහි ජාතු ගබසේ යම් පුනරේතීති. එහෙනම් පින්වත්තුනි, අපි සිල්වත් වෙන්න ඕනේ, අපි ගුණවත් වෙන්න ඕනේ. නිවන් මඟ වඩන්න පුළුවන් කමක් නැහැ දුස්සීල කෙනාට. නිවන් මඟ පුරන්න ඉස්සලා සීලයේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. සීලයේ පිහිටලා නුවණැති පුද්ගලයා සීලයේ පිහිටලා මේ දහම් මඟ වඩන්න ඕනේ. නමුත් පින්වත්තුනි, කොහොම හරි පුරන ලද, කොහොම හරි වඩන ලද, කොහොම හරි පිහිටි සීලයෙන් අපිට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. අපි සීලයේ පිහිටලා සීලයේ කරණ කොටගෙන අපි සීලයේ ඉඳලා අපි දර්ශනයකින් යුක්ත වෙන්න ඕනේ. ඒ දර්ශනයකින් යුක්ත නම් අපි ඒ දර්ශනයේ යුක්ත වෙන්නත් ඕනේ. අපි දෘෂ්ටිය කරන ඔපමණ දෘෂ්ටිය කියලා කියනකොට පින්වතුන කා දිට්ටි, දිට්ටිය කියන්නේ මොකද්ද? අබිනිවේෂ පරාමාසෝ දිට්ටි, බැස ස්පර්ශ කරන අර්ථයෙන්, තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් බැස ස්පර්ශ කරන අර්ථයෙන් දිට්ටි කියලා කියනවා. මේ මිත්‍යා දෘෂ්ටි, ඒ නිසා දෘෂ්ටියකට නොපැමිණයි අපි සිල්වත් වෙන්න ඕනේ. ඒ සිල්වත්තා දෘෂ්ටියකට නොපැමිණ දර්ශනයකින් යුක්ත නම් විතරයි යාට කාමයේ තියෙන කෑදරකම හික්මන්න පුළුවන්. කාම තණ්හාව, කාම භවයෙන් එතර වෙන්න පුළුවන් වෙන්නේ කාටද කියන එක පෙන්වලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. කොහොම හරි සිල්වත් වුණාට, මොන විදියක හරි සීලයක් රැක්කට ඒ සීලයෙන් පුළුවන් කමක් නැහැ සසර දුකෙන් එතර වෙන්න, කාම භවයෙන් එතර වෙන්න. කාම භවයෙන් එතර වෙන්න නම්, සසර දුකෙන් එතර වෙන්න නම් ඒ සීලයේ ඕනේ, ඒ සිල්වත් වෙන්න ඕනේ. කොහොමද මිත්‍යා දෘෂ්ටියට නොපමින දර්ශනයකින් යුක්තවයි කියනක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එහෙනම් පින්වතුනි, දර්ශනයකින් යුක්තව කොහොමද අපි සිල්වත් වෙන්න ඕනේ? අන්න අපි සිල්වත් වෙලා මෙන්න මේ මම පෙන්වුවා වගේ දර්ශනයක් අපිට තියෙන්න ඕනේ. ඒ දර්ශනයම අපිට දෘෂ්ටි දුර වෙලා තියෙන්න ඕනේ, දෘෂ්ටියට නොපමින වෙන්නට ඕනේ. පින්වතුනි, දෘෂ්ටිය කියන එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් වෙනවා. සාස්වත දෘෂ්ටිය සහ උච්චේ දෘෂ්ටිය කියලා. සාස්වත දෘෂ්ටිය කියලා කියන්නේ සත්වයා මරණින් මත්තේ උපදිනවා, සත්වයා මරණින් මත්තේ නැවත නැවත භවයෙන් භවයට ආත්මෙන් ආත්මයට යනවායි කියලා අපි යම් කෙනෙක් හිතනවා නම් යම් කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් හිතාගෙන කටයුතු කරයි නම් මෙන්න මේකට කියනවා සාස්වත දෘෂ්ටිය කියලා. මරණින් මත්තේ සත්වයා යන්නේ නැ සිඳේය වෙනසේය නැසේය මරණයෙන් මත්තේ නැවත උපදින්නේ නැහැයි කියලා යම් කෙනෙකුට අදහසක් ඇති වෙනවා නම් අදහස් වෙනවා නම් පින්වත්තුනි මෙන්න මේකට කියනවා උච්ඡේද දෘෂ්ටිය කියලා. එහෙනම් මේ සාහස්වත දෘෂ්ටිය සහ උච්ඡේද දෘෂ්ටිය කියන මෙන්න මේ දෘෂ්ටි දෙක මේ අන්ත දෙක අපිට අතහැරෙන්න ඕනේ. ඒ අන්ත දෙක අතහැරෙන්න නම් අපිට තියෙන්න ඕනේ දර්ශනයක්. පින්වත්තුනි ඔබ නිවන් මඟ වඩන කෙනෙක් නම් ඔබට ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන කෙනෙක් නම් ඔබට මෙන්න මෙබඳු දෘෂ්ටි නැති වෙන්න ඕනේ. ඔබ දර්ශනයකින් යුක්ත නම් ඔබට මේ සාස්වත දෘෂ්ටි උච්චේ දෘෂ්ටි නැති වෙන්න ඕනේ. පින්වත්නි අද වර්තමානය තුල බොහෝ නිවන් මඟ පුරණ නිවන් මඟ වඩන බෞද්ධයෝ ඉන්නවා. නමුත් ඒ අයගේ ආධ්‍යාත්මික තත්ත්වය ගැන අපිට වටහා ගන්න පුළුවන් අපි පරේෂණාත්මක ධර්ම සාකච්ඡාවක් කළොත් ධර්මයේ විමසීමක් කළොත් මෙනෙහි කිරීමක් කළොත් ඒකෙන් බෞද්ධයන් අතරින් අද බෞද්ධයන් කියලා පෙනී හිටින අය අතරින් බොහෝ දිනෙක ඉන්නවා සත්‍ය මරණය මැත්තේ උපදින්නේ නැහැ කියන අන්තේ. හිමුතුනි බුදුරජාණන් වහන්සේ මෙහෙම පෙන්වලා නැහැ. සත්‍ය මරණය මැත්තේ උපදින්නේ නැහැ කියන එකක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා නැහැ කොහෙවත්. මේ සත්‍ය මරණින් මත්තේ උපදින්නේ නැහැ කියන දෘෂ්ටිය තිබුණා බුදුරජාණන් වහන්සේ ලෝකයේ වැඩ ඉන්න කාලේ මක්ඛලි ගෝසාල කියන සත්ශාස්ත්‍රූවරුන්ගේ එක්කෙනෙකුට තිබුණා සත්‍ය පුද්ගලයෙක් නැහැ මරණින් මත්තේ යන කෙනෙක් නැහැ කියන දෘෂ්ටියක් බුදුරජාණන් වහන්සේ ඒ දෘෂ්ටියට බෙහෙවින් නිග්‍රහ කළා. ඒක උච්ඡේද දෘෂ්ටිය. අද අපි භාවනා කරන නිවන් දකින බොහෝ දෙනෙක් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියලා කියන බොහෝ දෙනෙකුට තියෙනවා බොහෝ දෙනෙක් පිළිගන්නවා අපි මරණයෙන් මත්තේ ඉපදෙනවා කුසල අකුසල කර්මයන්ගේ විපාක අපි විඳිනවා කියලා. පින්වතුනි මේක ලෝකෝත්තර දර්ශනයට සාපේක්ෂව මේක වැරදි පාටලවා ගන්න එපා. සම්මාදිට්ඨියෙන් පහම් වික්‍රේ දයන් වදාමි මහණෙනි මම සම්මාදිට්ඨිය දෙයාකාරයි කියලා කියනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. සත්වයක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා කරන කුසල අකුසල කර්මයන්ගේ විපාක තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සම්මාදිට්ඨියක් පෙන්වුවා. ඒ සම්මාදිට්ඨිය ලෞකිකයි පින්වත්නි ලෝකයේ තුල කර්ම සහිතයි ආශ්‍රව සහිතයි ඒ සම්මාදිට්ඨිය. නමුත් ලෝකෙන් එතර වූ නිවන් මඟ වඩන නිවන් මඟ ප්‍රත්‍යක්ෂ කරන මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ගැනයි මම මේ දැන් පෙන්නන්නේ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන කෙනෙක් යම් කිසි කෙනෙකුට හිතෙනවා නම් සත්වයා මරණින් මත්තේ ඉපදිනවා කියලා සත්වයා මරණින් මත්තේ ඉපදින්නේ නැහැ කියලා ඔබට හිතෙනවා නම් සත්වයා මරණින් මත්තේ ඉපදින්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් කියලා ඔබට හිතෙනවා නම් සත්වයා මරණින් මත්තේ ඉපදින්නෙත් නැහැ නැත්තිත් නැහැ කියලා ඔබට හිතෙනවා නම් මෙන්න මේ වගේ දෘෂ්ටි ඔබට තියෙනවා නම් ඔබ දැක ගන්න ඔබ දැන ගන්න ඔබ ඔබටම අවංක වෙන්න ඔබ තුල ලෝකෝත්තර මාර්ගය නැති බව මේ දෘෂ්ටි නිරෝධය කරලයි දර්ශනයකින් යුක්තව ඔබ සිල්වත් වුණොත් යම් කිසි දවසක අන්න එදාට ඔබ තුල ලෝකෝත්තර මාර්ගය උපදී. හොයන්න ඔබ නිවන් මඟ පුරන්නේ කොහොමද දර්ශනයකින් යුක්තව මේ දෘෂ්ටිංගෙන් එතර වෙලා කියලා හොයන්න මාවතක් ඒ සඳහා ඔබට ලැබේවි. පින්වත හොඳට හිතන්න අද දවසේදී අපි මේ පුරණ මාවත ඒකාන්තෙන් නිවන් මඟ නම් අපිට මෙබඳු දෘෂ්ටි තියෙන්න බෑ. සත්වයා මරණයෙන් ඉපදෙනවා සත්වයා මරණයෙන් මත්තේ ඉපදෙන්නේ නැහැ කියන දෘෂ්ටි අපිට තියෙන්න පුළුවන් කමක් නැහැ. අපි හරියට මේ මජ්ජි සූත්‍රයේ තේරුම් ගත්තා නම් මජ්ජි සූත්‍රයේ යථාර්ථය තේරුම් ගත්තා නම් මජ්ජි උනේ කොහොමද අන්ත දෙක මොකද්ද කියන එක අපි තේරුම් ගත්තා නම් පින්වතුනි ඒ නිවන් මඟ අපි වැඩුවා නම් අපිට අර ඉස්සෙල්ලා කිව්වා වගේ උච්ඡේද සාසත කියන අන්තවලට වැටෙන්න වෙන්නේ නැහැ. අපි සත්වය ඇත හෝ නැත කියන අන්තයට හෝ සත්වය පුද්ගලයා විතරක් නෙමෙයි ලෝකේ ඕනෑම දෙයක් ඇත හෝ නැත කියන අන්තයට අපි වැටෙනවා නම් අපි වැටෙන්නේ මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නේ නැතිකම නිසායි මේ දර්ශනය තුල ඉන්නේ නැති නිසායි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කාමයෙන් තණ්හාව හික්මෙන්නේ කාම භවයෙන් අයින් වෙන්න පුළුවන් වෙන්නේ මව් කුසක නැවත උප්පත්ති වශයෙන් එන්නට නොලැබෙන්නේ කාටද? යම් කිසි කෙනෙක් සිල්වත් නම් දෘෂ්ටියකට නොපැමිණ දර්ශනයකින් යුක්ත වන්න යාටයි. එහෙනම් ඔබට ඔබ ආද සිල්වත් වෙලා රකින්න මේ සීලය දෘෂ්ටියෙන් තොර ඒ වගේම දර්ශනයකින් යුක්තව ඇති වෙච්ච එකක්ද කියලා බලන්න. දර්ශනයකින් යුක්ත වුණොත් ඔබ ඒ දර්ශනයට ඔබට හමු වෙයි අතීතයේ එක්කන්තයක් අනාගතයේ දෙවැනි අන්තයේ වර්තමානයේ මැදයි කියන එක ඔබට එකම දර්ශනයෙන් හමු වෙයි. සැප වේදනාවේ එක්කන්තයක් දුක් වේදනාවේ එක්කන්තයක් උපේක්ෂා වේදනාව මජ්ජේ කියන එකේ දර්ශනයෙන්ම හමු වෙයි. මේ වගේ ඔබට එකම දර්ශනයක් තුලින් එකම දැකීමක් තුලින් එවරදි එකම ඇත්තක් තුලින් මේ සියලු අන්තයන් අතහැරලා වර්තමානයක් තුල ඉන්න පුළුවන් මැදක ඉන්න පුළුවන්කමක් ඔබට ලැබේ. ඒ දර්ශනය දැකීම සඳහා ඒ දර්ශනය අවබෝධ කර ගැනීම සඳහා මජ්ජි සූත්‍රයේ පවතින තව එක් කරුණක් මම ඔබට අවස්ථානුකූලව පැහැදිලි කරන්නම්. ඒ සූත්‍රයේ සඳහන් වෙනවා නාමයේ එක්කන්තයක් රූපයේ එක්කන්තයක් විඥානම් මජ්ජ කියලා. හොඳට බලන්න පින්වතුනි, අපි මේ ලෝකේ යම්කිසි දෙයක් ඇසුරු කරනකොට අපි එක්ක රූපයන්තයේ ඉන්නවා, රූපයන්තයේ අපේ මනස පවතිනවා, එහෙම නැතිනම් නාමයන්තයේ අපේ මනස පවතිනවා. මේ අන්ත දෙකේ අපි ඉන්නවා මිසක අපි කවදාවත් මධ්‍යම ප්‍රතිපදාවක අපේ මනස තියනවද කියලා. උදාහරණයක් හැටියට අපි අරගෙන බලමු, මේ මගේ ඉදිරියේ තියෙන මේ වීදුරුව ගැන බලමු. මේ වගේ යමක් අපිට ඇහැට හමු වුණොත් අපි හිතනවා මේ සතර මහා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූතයන්ගෙන් හැදුණු මේ භෞතික රූපය අරගත්තාම මේ රූපය අපි වීදුරුවයි කියලා හිතනවා. අපි මේ සතර මහා ධාතුවෙන් හැදුණු රූපේ වීදුරුවයි කියලා අපි හිතාගෙන හිටියොත් පින්වතුනි, එකල්ලි අපි මේ රූපේ අන්තය ඇසුරු කළා, අපි ඊට නැමී පවතිනවා අපේ මනස. ඉතින් අපිට සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් රූපය පස්දිය ගිනිසුලන් හතරයි, එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූත සතරෙන් හැදුණු භෞතික වස්තුවක් මේ තුල තියෙන්නේ. මේ වස්තුව නිසා අපේ මනස තුල වීදුර කියන අදහස ඇති වෙන්න කියලා හිතෙන්න පුළුවන්. එහෙම වුණත් පින්වතුනි, අපි නාමයන්තය ගන්නවා. මේ වගේ මම මේ පොඩි උපමාවක් ගත්තේ, අපි ඕනෑම කෙනෙක් ඕනම දෙයකින් එක්ක මේ සතර මහා ධාතුයෙන් හැදුණු නැතිනම් මේ භෞතික රූපය මමයි කියලා හිතනවා. එහෙම නැතිනම් මේ වේදනාව සංඥා සංඛාර විඥාන කියන මේ නාමයේ පැත්ත හිත මමයි කියලා හිතනවා. අපි රූපයන්තය හෝ ඇසුරු කරනවා, එක්ක නාමයන්තය හෝ ඇසුරු කරනවා. මේ අන්ත දෙකෙන් එකකටවත් අපි අන්ත දෙකෙන් එකකට අපිපත් වෙනා මිසක අපි කවදාවත් මේ නාම රූප දෙකෙන් මිදුණු දෘෂ්ටියෙන් මිදුණු යථාර්ථයක් අපි දකින්නේ නැහැ. නාමයේ එක්කන්තයක් රූපයේ එක්කන්තයක් අපි මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඝන බල වස්තුන්ගෙන් හැදුණු භෞතික මේ රූපය මම කියලා හිතනවා නම් එකල්ලි අපි මේ රූපය අන්තය ගන්නවා. එහෙම නැතිනම් මේ වේදනා සංඥා කල්පනාව මම කියලා හිතනවා නම් අපි නාමයේ අන්තය ගන්නවා. නමුත් පින්වතුනි, අපි දර්ශනයක් දැක්කොත් මේ රූපය හේතු ප්‍රත්‍යයයි කියලා අපි දැකලා මේ ස්කන්ධයන්ගේ යථා ස්වභාවය දැක්කොත් අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධයන්ගේ මේ යථා ස්වභාවය දැක්කොත් අපි ඒක ඇතිවීමත් නැතිවීමත් දැක්කොත් අපි මේ බඳු අන්තයක් ගන්නේ නැහැ. මම උපමාවක් වශයෙන් ගත්තොත් ලෝකයේ මේ භෞතික රූපේ වීදුරුවයි කියලා හිතනවා. ඒක ලෝකයේ එකන්තයක් නැතිනම් වීදුරුව කියන එක පවතින්නේ අපේ හිතේ ඒක නාමයක් කියලා හිතුවොත් ඒක දෙවෙනි අන්තයක්. යම්කිසි කෙනෙකුට මෙහෙම දැක්කොත් මෙහෙම දකින්න පුළුවන් වුණොත් ඇහත් රූපයත් ගැටීම නිසා චක්කු විඥානය උපදිනවා. ඒ තුන්දෙනාගේ එකතුව ස්පර්ශයයි. ස්පර්ශ වෙච්ච අරමුණ හිතෙන්ම විඳිනවා, විඳපු අරමුණ හිතෙන්ම හඳුනනවා, හඳුනපු අරමුණ අපි හිතෙන්ම කල්පනා කරනවා වීදුරුව කියලා. අපි වීදුරුව කියලා කල්පනා කරන චේතනාවක් කල්පනා කළා අපි දැනගන්නවා. එහෙනම් අපි කල්පනා කරපු දෙයි අපි දැනගත්තේ සංඛාරපච්චය විඥානං. අපි කල්පනා කරපු දෙයි වීදුරුව කියලා අපි කල්පනා කරපු දෙයි දැනගත්තේ කිව්වොත් අපිට තේරෙනවා මේ රූපය වීදුරුව නෙමෙයි කියලා. ස්කන්ධයන්ගේ ඇතිවීමට අනුව බලනකොට මේ රූපය ආරම්භය පැවති දෘෂ්ටියෙන් අපේ මනස මිදෙනවා. ඇහත් රූපය චක්කු විඥාන කියන තුන්දෙනා නැති වෙනකොට ස්පර්ශය නැති වෙනවා. ස්පර්ශය නැති වෙනකොට විඳීමත් හැඳිනීමත් වීදුර කියන කල්පනාවත් නැති වෙනවා කියලා ස්පර්ශ නිරෝධයට බලනකොට නාමයෙන් හිත මිදෙනවා. ස්කන්ධයන්ගේ උදේ බැලීමෙන් ඇතිවීම බැලීමෙන් රූපයෙන් අපේ හිත මිදෙනවා. ස්කන්ධයන්ගේ වැය බැලීමෙන් නාමයෙන් අපේ හිත මිදෙනවා. මේ ස්කන්ධයන්ගේ උදේවැය බැලීමෙන් නැත්නම් හේතුඵල නිරෝධ දහම බැලීමෙන් මේ නාම රූප දෙකෙන්ම හිත මිදෙනවා. මේ වගේ අර එක්ම දර්ශනයට අපිට ආපහු එන්න පුළුවන් වෙනවා. මෙන්න මේ වගේ එකම තැනට එන්න පුළුවන් වෙනවා. එකම දර්ශනයකින් මධ්‍යම ප්‍රතිපදාවට ඇති කර ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා පින්වතුනි මේ සෑම දිනාම හිතන්න ඕනේ නිවන් දකින්න කොහොම හරි භාවනා කරලා පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය ගොඩාක් ගැඹුරුයි. ඒ වගේ මේ දර්ශනය තුල තියෙනවා පින්වතුනි තිලක්කණය. මේ හේතු ගැටීම නිසා මේ ස්කන්ධය හට ගන්නවා කියනකොට එතන තියෙනවා මේ අනාත්ම හේතු ගැටීම නිසා මේ ස්කන්ධය හට ගන්නවා නම් මේ ස්කන්ධය අනාත්මයි. මේක මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි, මේ හේතු නිසායි හටගන්නේ කියලා දකිනවා. එතකොට අනාත්මය දකිනවා. හේතු නැති වෙනකොට මේ ස්කන්ධය නැති වෙනවායි කියලා දකිනවා. හේතු නැතිවීමෙන් නැතිවීම දකිනකොට දුක දකිනවා. අනිත්‍ය වූ අනාත්ම වූ දේ මම මගේ කියලා උරුම කරගන්න තාක් දුක එනවා නේද කියලා දකිනවා. මේ දර්ශනය දැකීමෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ වෙනවා. එයා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අමුතුවෙන් මෙනෙහි කරන්න ඕනේ නැහැ. මෙනෙහි කළ යුතු නැහැ. එයා මේ එකම දර්ශනය සිහි කිරීමෙන් ලෝකෝත්තර මග වැඩීමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලක්ෂණයත් එයාට අවබෝධ වෙනවා. ඒ වගේම මේ සියලුම අන්තයන් දුරු කරලා මධ්‍යම ප්‍රතිපදාවක ඉන්න පුළුවන් වෙනවා. පින්වතුනි මේ සෑම දිනාම හොඳට නුවණෙන් හිතන්න මෙන්න මේ වගේ මධ්‍යම ප්‍රතිපදාව අපිට හඳුනා ගන්න බැරි වෙච්ච හින්දා මධ්‍යම ප්‍රතිපදාව ගැන තෝරගන්න බැරි වෙච්ච හින්දායි අද අපිට නිවන් මඟ ප්‍රමාද වෙලා තියෙන නිවන් මඟ උපදවා ගන්න බැරි වුණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉමේච සුබද්ද සම්මා විහෙරෙය්‍යුං අසුඤ්ඤෝ ලෝකේ අරහත්තේයස. සුබද්ද මනාකොට පිළියෙත් පුරනවා නම් මේ ලෝකේ කිසි කලකත් රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා. එහෙනම් පින්වතුනි මේ ලෝකේ රහතුන්ගෙන් හිස් වෙලා නැත්තේ අද නිවන් දකින්න පුළුවන් හේතු සම්පත් අය නැති හින්දා නෙමෙයි, මේ නිවැරදි මග වඩන බවක් නැති නිසායි. අපිට නිවැරදිව ධර්මය අවබෝධ කරගෙන නිවැරදි ප්‍රතිපදාවක් පුරන්නේ නැතිකම නිසායි මේ අද රහතුන්ගෙන් හිස් වෙලා තියෙන කෙනෙක් තේරෙනවා. එහෙනම් පින්වතුනි නිවන් මග වඩන්න නම් නිවන් මග පුරන්න නම් අපි මෙන්න මේ දර්ශනය දැකලා දැනගෙන තියෙන්න ඕනේ. ඒ සඳහා මධ්‍යම ප්‍රතිපදාව මොකද්ද කියන එක තෝරගන්න අපි ටිකක් උත්සාහවත් වෙන්න ඕනේ. ඒ සඳහා පූර්ව භාග ප්‍රතිපදාවේ පෙන්වන ආකාරයට ඉස්සෙල්ල සූත්‍රයෙන් පෙන්වපු ආකාරයට අපි හොඳට මේ ස්කන්ධය ගැන රූපය ඇතිවීම නැතිවීම ගැන තෝරගන්න ඕනේ. වේදනා සංඥා සංඛාර විඥානයන්ගේ ඇතිවීමත් ඒ ස්කන්ධියත් ස්කන්ධයෙන්ගේ ඇතිවීමත් නැතිවීමත් තේරුම් ගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ. එහෙම තේරුම් ගන්න අවබෝධ කරගන්න කෙනාට ඊට පස්සේ එක්ෂණිකව මේ හේතු ගැටීම නිසා ස්කන්ධය හටගෙන ස්කන්ධ නිරෝධින් නිරෝධ වෙනවායි කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා. පින්වතුනි හැමදාම ජීවිතයේ අපි රැවටිලා තියෙන්නේ, අපි දුක් විඳලා තියෙන්නේ අපේම මනසට අපේම සිතුවිලි වලට. මම ඔබට පොඩි උපමාවක් කියන්නම්. අපේ මනසට අපි රැවටුණු බව තේරුම් ගන්න. ඔබට ඉදිරියෙන් ඔබට හමු වෙන දේවල් ඔබ හිතන්නේ සැබෑවටම පවතින දේවල් හමු වෙනවා කියලා. අපි බලමු අපි ඉදිරියෙන් තියෙනවා මෙතන මේ වීදුරුවක් තියෙනවා, පෑනක් තියෙනවා. අපි හිතනවා මේක වීදුරුවමයි මේක පෑනමයි කියලා. අපි මේ වගේ පරිශනාවක් කළොත් මේ පෑන සහ වීදුරුව කියන භෞතික රූපයේ කිසිදු වෙනසක් නොකොට අපි මේ දෙකේ නම් දෙක මාරු කරලා බැලුවොත් වීදුරුව කියන එකට අපි බැලුවොත් පෑන කියලා, පෑන කියන එක දිහා අපි බැලුවොත් වීදුරුව කියලා. මෙන්න මේ විදිහට අපි කාලයක් වඩනකොට අපේ දැකීම කුමක් වෙයිද? පුංචි ළමයෙක් ඉපදෙනකොට අපි එයා අපෙන් ඇහුවොත් මේක මොකද්ද කියලා, අපි කියනවා මේක පෑනක් කියලා, මේක වීදුරුව කියලා. අපි මේ නම් දෙක මාරු කරලා පෙන්වනකොට ඒක එයාට වෙනසක් ඇත්තෙම නැහැ. එහෙනම් ටික කාලයක් යනකොට මෙච්චර කල් වීදුරුව කියපු එක අපිට පෑන කියලා පේනවා, පෑන කියපු එක වීදුරුව කියලා පේනවා. එහෙනම් හොඳට පේනවා භෞතික රූපයේ කිසිම වෙනසක් නොකොට අපිට මේ නන් දෙක මාරු කරන්න පුළුවන් වුණා. එහෙනම් මේ නන් දෙක මාරු කරන්න අපිට පුළුවන් වුණා නම් මෙච්චර කල් අපි පෑන හෝ වීදුරුව හෝ කියලා අපිට පෙනිලා තියෙන ඒක පෑන නිසාවත් වීදුරුව නිසාවත් නෙමෙයි, අපි පෑන කියලා බලපු නිසා වීදුරුව කියලා බලපු නිසායි. එහෙනම් අපි බලන ආකාරයට ලෝකේ පෙනිලා තියෙනවා මිසක ලෝකේ තියෙන දේ අපිට පෙනිලා නැහැ. අපි නිවන් මඟ දැක්කහනම් අන්න ඒ බව අපි දකින්න ඕනේ, අන්න ඒ බව අපිට පෙන්න ඕනේ. මෙන්න මේ නාම රූප කියන ධර්මතාවයන් අපි තේරුම් නොගත්ත නිසා, වටහා නොගත්ත නිසා, අවබෝධ කර නොගත්ත නිසා නිසායි අපිට ස්කන්ධ නිරෝධයක් වෙන්නේ නැත්තේ, ස්කන්ධ නිරෝධයක් ලැබෙන්නේ නැත්තේ. අපිට පුළුවන් නම් මේ නාම රූප දෙක තේරුම් ගන්න, නාම රූප දෙක අවබෝධ කර ගන්න, නාම රූප දෙක වටහා ගන්න. අන්න ඒ වගේ අවස්ථාවට අපිට පුළුවන් මේ නාම රූප දෙකේ නිරෝධයක් කරන්න. රූපේ එක්ඛන්තයක්, නාමයේ එක්ඛන්තයක්, විඥාන මජ්ජි කියලා පෙන්වෙයි අපිට. මෙන්න මේ වගේ නාම රූප දෙක පිරිසෙන් දැක්කහම අපිට දැනගන්න පුළුවන්, එහෙනම් භෞතික රූපය නෙමෙයි නම පවතින්නේ, මේ රූප ගැටීම නිසා තමා තුළයි මේ දෘෂ්ටි උපදින්නේ. හේද හේතු ප්‍රත්‍ය මේ ස්පර්ශය නිසා මේ දෘෂ්ටි උපදිනවා. ස්පර්ශ නිරෝධෙන් නිරෝධ වෙනවායි කියලා දකින්න යාට දෘෂ්ටි නිරෝධ කරන්න පුළුවන්. අපි දකිමු ලෝකයා ජරා මරණය සම්මත අරමුණක් අපිට ගැටුණා කියලා. මේ නිවන් මඟ වඩන කෙනාට තේ අරමුණ හම්බ වුණොත් එයා දකිනවා ඇහත් රූපියත් ගැටීම නිසා චක්කු විඥානය උපදිනවා. ඒ තුන් දෙනාගේ එකතු ස්පර්ශයයි, ස්පර්ශ වෙච්ච අරමුණ හිතෙන්ම විඳලා හිතෙන්ම හඳුනලා මරණයයි කියලා කල්පනා කරලා අපි දැනගන්නවා. අපිම කල්පනා කරපු දේ අපිම දැනගත්තා නේද කියලා එයා නුවණින් දකිනවා. එයා ස්පර්ශ නිරෝධයෙන් වේදනා සංඥා මරණය කියන කල්පනාවන්ගේ නිරෝධය දකිනවා. එයා ස්කන්ධ ඉතිරි සහිතවම සාමාන්‍ය ලෝකයා හඬා වැළපෙද්දිම එයා මරණයත් මරණ ඇතිවීමත් නැතිවීමත් දෙක දකිනවා. මරණ නිරෝධයක් කරලා ඉන්න පුළුවන් කමක් එනවා. මේ වගේ පින්වත්නි බුද්ධිමත් කෙනාට පුළුවන් ලෝකයා දුක් විඳින අරමුණේ දුකක් නැතුව සැප සහගතව ජීවත් වෙන්න. ලෝකේ කවදාවත් ලෝකේ කාටවත් පුළුවන් කමක් නැහැ පින්වතුනි මේ අවිද්‍යාව දුරු නොකොට රාග ද්වේෂ දෙක දුරු කරන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. මේ රාග ද්වේෂ කියන නැතිනම් ඇලීම සහ ගැටීම කියන මේ කාරණා දෙකට මූලිකම හේතුව වෙන්නේ මෝහය. ඒ නිසා මේ වර්තමාන දර්ශනයක් දැකලා ඇත්ත ඇති හැටි දැකලා මේ අන්ත දෙක දුරු කරලා මෙද දර්ශනයකින් යුක්තව අවිද්‍යාව දුරු කළ රාග දේශ මොහ දුරු කිරීමෙන් රාගක්ඛය දේශක්ඛය මොහක්ඛය වූ නිර්වාණ සම්පත්තිය ඔබට අවබෝධ කරගන්න මේ කුසල ධර්මයන් හේතු වේවා, වාසනා වේවා කියලා හිතා ගන්න. එහෙනම් අපි සීළු දෙනාම දැන් දිව්‍යන්ට පින්දිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මෛද්දිගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු නම් පරං.
ධර්මදේශනය පවත්වනු ලැබුවේ ලබුනරුව ලබුනරු කන්ද ආරණ්‍ය සේනාසන වාසී අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන්ද්‍රයන් වහන්සේ.